හොඳයි පින්වත්නි. සාදු සාදු සාදු. චීවර මාසේ වප්පුර 15ක පොහෝ දවස අදයි. ශාසන ඉතිහාසයේ අමරණීය ගරු කටයුතු සිද්ධාන්ත කාරණා රහසක් සිද්ධි රහසක් සිද්ධ වෙච්ච අපූරු වැදගත් දවසක්. ඒ දවස ගෞරවයෙන් සිහිපත් කරගෙන අපි මේ භාවනා වැඩසටහන පවත්වනවා. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම වස්පවාරණයත් සිදුවෙන්නේ සිපතන මිගදා මේ පවාරණය තුළමයි. ඒ වගේම ලංකා ඉතිහාසයේ ශාසන පැවැත්ම ආදිය බොහෝ කාරණා සිදුවෙන්නේ මේ පොහොය දවසේ. කඨින චීවරේ පිළිබඳව අනුසස්, ඒ වගේම මේ පුණ්‍ය ධර්මවල තියෙන ප්‍රතිඵල ප්‍රතිලාභයන් පිළිබඳව බොහෝ අනුහස් කියවෙන මාසයක් තමයි මේ චීවර මාසේ. බුදුරජාණන් වහන්සේගේ සමයේ හිටියා ඒ නාගිත කියලා ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ ඒ බුදුරජාණන් වහන්සේ සමයට ඇවිල්ලා කිසිම අපහසුාවක් නැතුව සුගතියේම සැරිසරා පැමිණිලා බුදුරජාණන් වහන්සේ හමුවෙහි බොහෝ ඉක්මනින් ධර්ම අවබෝධය කරගෙන ඒ නිවන් අවබෝධ කර ගැනීමට හේතු වුණු පුණ්‍ය ධර්මයක් හැටියට සලකන්නේ මේ උතුම් කඨින මහා පින්කමේ හේතුව කියලා කියනවා. ඒක මහා අනුහස් ලැබෙන පින්කමක් හැටියට ශ්‍රී ජයවර්ධනපුර රාජධානී කරගත් දෙවන පැරකුම් රජතුමා අවුරුදු පතා ඒ රුහුණු මායාපීඨ යන ඒ ත්‍රිසිංහලයටම ඉන්න භික්ෂූන් වහන්සේලාට සිවුරු විතරක් පූජ කළ තියෙනවා 26,140. කඨින චීවර විතරක් එතුමා පූජ කළ තියෙනවා 3,432. රජතුමා නිසා බාරගෙන එච්චර වස් සමාදන් කරවන්න ඇති ස්වාමීන් වහන්සේලා. ඉතින් හැම කෙනෙක්ම අදිස්ථානයක් ඇති කරගන්න ඕන එක පින්කමක් හරි තමන්ගේ ජීවිතයේදී අපි කඨින පින්කමක් පවුලක් හැටියට පිරිසක් හැටියට එකතු වෙලා කරන්න ඕන කියලා. මොකද ඒක මහා වටිනා කියන උත්තරීතර අවස්ථාවක් මේ ශාසන ධර්මයේ ලබා දීලා තියෙන නිසා. ඒ වගේම ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ සාකාවක් රැගෙනීම සඳහා තුටුපඳුරු සමග රාජකීය දූත පිරිසෙම යවලා ඒ කටයුතු සංවිධානය කරගත්ත පොහෝ දවස. ඒ වගේම ප්‍රථම විනය සංගායනාවක් සිද්ධ වෙච්ච දවස, මහා අරිට්ට කුමරුවේ ප්‍රධාන ශාසනය පිහිටවන්න පැවිදි භික්ෂූන් වහන්සේලා පැවිදි උපසම්පදාවල් තුළ පිහිටවන්න කටයුතු කරපු පොහොය දවස. විශේෂයෙන්ම මෙත් බෝසතාණන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ මාතෘ දිව්‍ය පුත්‍රයාට බණ දෙසලා අහසින් වැඩම කරන විට ඒ අභිමුඛයේ ඉදිරියට ගිහිල්ලා ඒ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා අනුවත් මතු බුදුවන මෛත්‍රී නම් බෝධිසත්වයාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මෙයි මේ තැනැත්තයි කියන ප්‍රසිද්ධ විවරණය ලබා දීලා බුදු කෙනෙක්ගේ ආශිර්වාදය ලබාගත් ඒ පොහෝ දවස මේ ඇත්තෝ මේ ආත්ම නිවන් දැක්කේ නැති වුණොත් මේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ කාලේ නිවන් දකින්න සිද්ධ වෙනවා. ඒ නිසා මෛත්‍රී බුදුහාමුදුරන්ට පානපත්තු කරගෙන ඉන්න එක හොඳයි නේද? මෛත්‍රී බුදුහාමුදුරන්ටත් පහනක් පත්තු කරන එක හොඳයි. බැරි වුණොත් එතෙන්ට යන්න එපා. තාම වටිනා කියන උතුංග ශ්‍රේෂ්ඨ දවසක් තව බොහෝ කාරණු කාරණා තියෙනවා. සියුම් සියුම් දේවල් ඒ පොහොය කාරණේ කියලා ගත්තාම ඒ පොහොය මාසෙම අදාළ වෙනවා ඒ පොහොය කරුණු කාරණාවන් වලට. හොඳයි පින්නතුනේ, දැන් අපි කතා කරමු බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය පිළිබඳව. බුදුරජාණන් වහන්සේගේ ධර්මය හරීම ගැඹීරයි, ගැඹුරුයි. ඉතින් මොකද අපි කරන්නේ? හරීම අමාරු ගානක් හදන්නේ කොහොමද? ඒකට අපි වෙන සිහියක් දෙන්නේ නැතුව සම්පූර්ණයෙන්ම 100%ක් අවධානය යොමු කරගන්නවද නැද්ද? ඉතාම බරපතල ගැටලුවකට විසඳුම් සොයන්නේ කොහොමද? තමන් බොහෝම හිමින් ඒ ගැන කල්පනා කරමින් තමයි මේ විසඳුම් සපයගන්නේ. ආන්නේ වගේ තමයි වෙනතුනේ මේ ධර්මයේ ගැඹීරත්වය නිසා ඔබට සිද්ධ වෙනවා සරලව සිටින්න බැරි වෙනවා. හොඳින් මහනවා තාම ඕනෑකමින් අසනවා. ඕනෑකමින් අසන කෙනෙක් තුළ තමයි හොඳින් ධාරණය වෙන්නේ. හොඳට කරුණ ධාරණය වෙනවා. හොඳට ධාරණය කරගත්ත, නිවැරදි ලෙස ධාරණය කරගත්ත කරුණුම ඒවයි. කුකුසක් තියෙනවා නම්, සැකහිතන තනක් තියෙනවා නම් ඒවයි සත්‍ය අසත්‍ය පරේක්ෂණය කරනවා, විදර්ශනා කරනවා. විදර්ශනාවේ ප්‍රතිඵලය හැටියට ප්‍රත්‍යක්ෂ වෙන විට ස්වභාවයෙන්ම ධම්මානුධම්ම ප්‍රතිපatti ඇති වෙනවා. පින්නතුනේ යන පාර වැරදි කියලා තේරුනොත් යා තමන්ගේ ගමන් මග ආයි වෙනස් කරනවද නැද්ද? ඉබේම වෙනස් කරනවා. ඒක අමුතුවෙන් වෙනස් කරන්න ඕනේ. ඉන්න ගමන් මග, යන ගමන් මග, ගත්ත දෘෂ්ටිය, ගත්ත සංකල්පය වැරදි කියලා දැනෙච්ච සැනෙන්ම එයා ගමන් මග වෙනස් කරනවා. එහෙමනම් විදර්ශනාව තමයි ඕන. විදර්ශනාව කියන්නේ මොහොතක් අපි මග සලකුණු බලලා පාර හරිද කියලා බලන. පාරේ තියෙන බෝඩ් බලලා මග හරිද කියලා බලනවා. සැක හිතෙනවා. අපි ওই ඉස්සරහා ඉන්න කෙනෙක්ගෙන් අහලා බලමු. සමහර අයගෙන් ඇහුවාම ඒගොල්ලෝ කියනවා අපි දන්නේ නැහැ මේ පලාතේ නෙමෙයි. අපි පලාතේ ඉන්න පැරණෙක්ගෙන් මේ පලාත පිළිබඳව අවබෝධ වූ කෙනෙක්ගෙන් විමසා දැන ගන්නවා. එයා කියනවා හරියටම මේ මහත්යලා වැරදි පාරේ ඇවිල්ලා තියෙන්නේ. ආපහු යන්න කිලෝමීටරයක් පිටිපස්සට ගිහිල්ලා වමට හැරිලා ඒ පාරේ යන්න. ඊට පස්සේ අපි බොහොම සන්තෝෂෙන් කියනවා හරි තමයි පාර වැරදුනා දැන් අපි හරි පාරේ යන්න ඕන කියලා. ආන් මේ වගේ තමයි නිවැරදි ගුරු උපදේශය කියලා කියන්නේ. ඉතින් හරි කියලා හිතාගෙන යන්න එපා පාරේ. ප්‍රත්‍යක්ෂ වන තුරුම කිසිම දෙයක් හරීමයි කියලා ගන්න එපා. ඒ මොනොත් විමසුමක් නැතුව මග අහන් නැතුව ඔහේ වැටිච්ච පාරේ ඔහේ ගිහිල්ලා මොකද වෙන්නේ? අතරමං වෙනවා. ඊට පස්සේ තැවෙනවා අපිට ඩිංගක් විමසල බලන්න තිබ්බා. ඒකනේ කවුරුත් විමසුවේ නෑනේ. එකිනෙකාට දොස් කියා ගන්න. අගේට අපිට මිනිස්සෙක්ගෙන් මගදි පොඩ්ඩක් අහලා දැනගන්න තිබ්බා. කෝ අපි ඇහුවේ නෑනේ. දැයි යන්නකෝ ආයේ කිලෝමීටර් 50ක් විතර කියලා දුක් වෙන සිද්ධ වෙනවා. ඒ නිසා අපි අතිශයින්ම අපි හරි මම හරි මම යන පාර හරිමයි කියලා හිතාගෙන යන්න නැතුව නිරන්තරයෙන්ම විදසුන් නුවණින් පරිහරණය කළ යුතුයි ගමන් මග. කොහාටද පින්නතුන් මේ යන්නේ? සතර අපායෙන් මිදෙන මගට. සතර අපායෙන් මිදෙන්න ඒ සතර අපායෙන් මිදීම මේ ධර්ම අවබෝධය ලැබූ කෙනෙක් පිළිබඳව සංයුත්ත නිකායේ සඳහන් වන අපෝරු සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ උදාහරණයක් ඇතුව කියලා දෙනවා. ඒ සූත්‍රයේ තියෙන විදියටම පින්නතුන්ට මම පැහැදිලි කරන්න අසාගෙන ඉන්න. පින්වත් මහණෙනි, පුරුෂයෙක් මේ මහා පොළොවෙන් වෙරළු ගෙඩියක් හතක ප්‍රමාණයේ ගුලි හතරක් වෙරළු ගෙඩි හතරක ප්‍රමාණයේ ගුලි හතරක් වෙන් කර ගන්නවා කියලා හිතමු. පින්වත් මහණෙනි, මේ ගැන ඔබ කුමක්ද හිතන්නේ? වඩාත් වැඩි මොනවාද? අර වෙන් කරපු වෙරළු ගෙඩි ප්‍රමාණයේ ගුලි හතරද මේ මහා පොළොවද කියලා අහන. මේ මහා පොළොවෙන් වෙරළු ගෙඩි, අපි දන්නවා වෙරළු ගෙඩි හතරක් පමණ ගුලි හතරක් හදා ගන්නවා. ඒ ගුලි හතරද වැඩි ප්‍රමාණයෙන් වැඩි මේ මහා පොළොවද කියලා අහන. දැන් ඔබේ උත්තරේ මොකද්ද? ස්වාමීනි, මේ මහා පොළොවේ පස් මෙයයි වැඩි, මීට වැඩි වෙන් කරපු වෙරළු ගෙඩි ප්‍රමාණය ගුලි නම් ඉතාම ස්වල්පයයි. මේ මහා පොළොවේ පස් සමග වෙන් කරපු වෙරළු ගෙඩි ප්‍රමාණය ගුලි සසඳා බැලීමේදී සියවන කලාවටවත් සසඳන්නට බෑ. දහස්වන කලාවටවත් සසඳන්න බෑ. ලක්ෂයේ කලාවටවත් සසඳන්න බෑ. ඒ කියන්නේ මොනම විදියකින්වත් එහෙම සසඳන්න බෑ. ඒ තරම් ස්වල්පයයි තියෙන්නේ. මහා පොළොවයි මේ වෙරළු ගෙඩි හතරක පොඩි මැටිගුලි හතරයි. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදියටමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කළ සෝතාපන්න වූ සම්මා දිට්ඨියෙන් යුතු ආර්ය ශ්‍රාවක පුජ්‍යලයා විසින් යම් දුකක් ක්ෂය කළා නම්, යම් දුකක් අවසන් කළා නම්, ඒ දුක ඉතාම ක්ෂය කරපු දුක ඉතාම වැඩි. ලක්ෂයෙන් කලාවත් සසඳන්න බැරි තරමේ කුඩා කොටසක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. පින්වත් මහණෙනි, ධර්ම අවබෝධය ඔය ආකාරයෙන් අති විශාල යහපතක් සලසා දෙනවා. ධම්ම චක්ෂුසේ ප්‍රතිලාභය ඔය ආකාරයෙන් අති විශාල යහපතක් සලසා දෙනවා. මහා පොළොව වැනි විශාල දුකක් තමයි මේ සෝතාපට්ටි මාර්ගඵලයෙන් ඒ මිනිසයා දුරු කරන්නේ. එයාට ඉතුරු වෙච්ච දුක අර වෙරළු ගෙඩි හතර පමණ ගත්ත මැටි කුලි හතරක් වගේ කුඩා ප්‍රමාණයක් මහණෙනි තියෙන්නේ. එකෙන් අදහස් වෙනවා කුඩාම කුඩා දුකකුත් තියෙනවා කියලා. හැබැයි යා දුරු කරපු දුක කොච්චරද? මහ පොළොව වැනි දුකක්. මහ පොළොව වැනි දුකක් තමයි යා නැති කළේ. ඉතින් ඔබේ ජීවිතේ මහ පොළොව වැනි විශාල දුකක් දුරු කරලා අල්ප වූ දුක් වලින් යුක්තව ජීවත් වීමේ අවකාශය පින්නතුන්ට ලැබෙනවා මේ සෝතාපට්ටි මාර්ගඵල සත්‍ය අවබෝධ කර ගැනීම. එකක් ඔබේ දක්ෂතාවය, අනික මාර්ග උපදේශකයාණන් වහන්සේගේ අනුශාසනයේ දක්ෂතාවය. මල් මෝරල තියෙන්න ඕන. මෝරපු මල් වලට හිරු පායන්ට ඕන. මල් මෝරා නැත්නම් දියෙන් උඩට මතුවී නැත්නම් නිලුම් මල් ඒව දිය යට තීද්දි පිපෙන්නේ. දිය උඩින් මතුවෙලා මෝරා තිබෙන්න ඕන හිරු පායන විට ඒව පිපෙන්න. ධර්මදේශකයාණන් වහන්සේගේ ක්‍රියාදාමය හිරු පායනවා වාගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ආලෝකය හිරු වාගේ ඔබ දියෙන් උඩට මඩ දිය ඉක්මවා මෝරා පැමිණ තිබෙන්න ඕන මේ සසර ගෙවා සසර දුක බව අවබෝධ කොටගෙන මේ සසරින් නිදහස් විය යුතු බව අවබෝධ කොටගෙන මේ සිතෙන් නිදහස් විය යුතු බව අවබෝධ කොටගෙන මේ ඉන්ද්‍රයන්ගෙන් නිදහස් විය යුතු බව අවබෝධ කොටගෙන මේ ජීවිතය තුළ මොනවා දෙයක් සැපයි කියලා ගත්තත් ඒ තුළ ඇති සැපයක් නැහැයි කියන අවබෝධය එන්න ඕන. හරි අවබෝධය නැති අය ඒගොල්ලෝ තාම හිතනවා රසවත් ආහාර පානවල සැප තියෙනවය. රසවත් රසවත් දේවල් ඔස්සේ සැප තියෙනවය. ධන සම්පත් ඔස්සේ සැප තියෙනවය. උසස් නිලතල තානාන්තරවල සැප තියෙනවය. ආදි වශයෙන් ජීවිත අවබෝධය කර නැති අයට එහෙම බලාපොරොත්තු විශ්වාස තියෙනවා. ඒවා වෙනුවෙන් අනේක ප්‍රකාර කැපවීම් කරගෙන දුක් විඳගෙන වෙහෙසි වීගෙන මහන්සි වීගෙන පීඩා විඳගෙන ගමන් කරනවද නැද්ද? ගමන් කරනවා. සමහරලාට බලය වෙනුවෙන් කැප වෙනවා නම් මිනි මරාගෙන යන්නේ. ධනේ වෙනුවෙනුත් එහෙමයි. කොඩි වෙන අණ වෙන හූනියන් පැන්නිලි ඔක්කොම පන්නගෙන යන්නේ පෙරලගෙන යන්නේ. ඇයි ඒ? ඒව තුල සැප ඇති කියලා විශ්වාසය නිසා, මුලාව නිසා. ගැඹුරු ඥානයක් තියෙන මිනිස්සෙකුට පින්නතුනේ වැටහෙනවා මේවා තුල සැප නැත. ධනය තුල සැප නැත. රසවත් ආහාර පානවල සැප නැත. ස්වාමි භාර්යාවරු තුල සැප නැත. කීර්ති ප්‍රශංසා ප්‍රසිද්ධවල සැප නැත. තමන් අඳුනන ඉහළ නිලතල තානාන්තර වලින් යුක්ත ඒ මිනිසුන් නිසා අපිට සැප නැත. මේ ලෝකයේ අග්‍ර රාජාත්වය ලැබුණත් එහි සැප නැත. එය බියෙන් ශෝකයෙන් තැතිගත් පීඩාබර තැන ආදී වශයෙන් දකිනවා. ඒ දැකීමම පින්නතුනේ දුක්ඛ සත්‍ය. ලෝකේ කොයිම තැනකවත් සැපක් නැහැ. අන්න ඒ තැනැත්ත තමයි පින්නතුනේ සද්ධර්මය සොයන්නේ. සද්ධර්මය ගෝචර වන්නේ අන්න ඒ තැනැත්තට. ජීවිතේ තේරුම් ගැනීම හැරෙන්නට වෙන ප්‍රතිඵලයක් නැත. එකම දේ තමයි මෙන්න මේ ජීවිතේ තේරුම් ගන්න ඕන, මේ හිත තේරුම් ගන්න ඕන කියන තැනට ඒ තැනත් අයිනවා. ඊට පසුව තේරෙන දේ තමයි පින්වත්නි සෝතාපට්ටි මාර්ගඵල සත්‍ය දල්වා ගැනීමත් හරියට පහනක් දල්වා ගන්නවා වාගේ වැඩක්. දැන් පින්නතුන් කලින් දැක්කනේ පහන දල්වන්න ගිහිල්ලා තෙල් මදිව තිබුණා, තෙල් දැම්මා. හරි ගියේ නේ. තිරේ වෙනස් කරලා බැලුවා. හරි ගියේ නෑ, පත්තුනේ නෑ. තිරේ නිසා වෙන්න පුළුවන්, තෙල් නිසා වෙන්න පුළුවන්, තෙල් වලට තිරේට කවලම් වෙච්ච දෙයක් නිසා වෙන්න පුළුවන්, වතුර වැනි දෙයක් කවලම් වීම නිසා වෙන්න පුළුවන්, දැල් වෙන්නේ. ඊළඟට අපිට සිද්ධ වෙනවා ඒ කවලම් වෙච්ච තෙල් වතුර කවලම් වෙච්ච තිරය ආදී සියල්ල වෙනස් කරලා දල්වා ගන්න. ඊට පස්සේ පහන දැල්වෙනවා. ඔන්න ඔය වගේ ගැටලු ඔබේ සිතෙත් තියනව වෙන්න පුළුවන්. සෝතාපට්ටි ඵල සත්‍යයෙන් අවදි වුණේ නැත්නම් ඒ අවදි කර ගැනීමට, ඒ සෝතාපට්ටි මාර්ග ඵලය දල්වා ගැනීමට ඔන්න ඔය වගේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒ හැම ප්‍රශ්නයකදීම ස්වාමීන් වහන්සේ විසින් හේතුව ගැන කල්පනා කළා. වරක් උත්සාහ කළා, දෙවරක් උත්සාහ කළා, හේතුව දැනගත්තා. හේතුව දැනගත්තා. දැනගෙන මොකද කරේ? ඒ හේතුව දුරු කරන්නට කටයුතු කළා. අන්න ඒ වගේ පින්නතුනේ තමන්ගේ ගැටලු තමන් දකින්න ඕන. දැකලා ඒ ගැටලු වලට හේතු දුරු කරන්න ඕන. හේතු දුරු කරාම ඵල හටගන්නේ. ඵල වලින් ආයි හේතු හටගන්නේ. හේතු ඵල පෙරලි පෙරලි යන්නේ නැහැ. සංසාර චක්‍රේ හැදෙන්නේ නැහැ. සමහර උදවිය හරියට අර වලිගයට ආදරය කරන මුව වර්ගයක් ඉන්නවා කැලේ. අනිත් සත්තුන්ට ඔය අං ලොකු වුණාට මේ
මුවාට වැදගත් වෙන්නේ වලිගේ. එයා හරි ලස්සනට මේ වලිගේ වනවනා කැලේ මේ අත දුවමින් ඉන්නවා. ඒක තැනකදී මේ වලිගේ කටුවත්තක පැටලෙනවා. පැටලුණාට පස්සේ මේ වලිගේ කැඩෙයි කියලා මේ මුවා බයයි. වලිගෙට බොහොම ආදරේ. අර මුවා කුසගින්නේ දවස් ගණන් අතනට වෙලා අර වලිගේ රැඳිච්ච නිසා, කටුවත්ති පැටලිච්ච නිසා එතන කුසගින්නේ මේ යනවා. මිනිසුනුත් එහෙමයි, මිනිසුන් ආදරය කරන දේ වෙනුවෙන්, වටිනාකමක් දීලා තියෙන දේවල් වෙනුවෙන් මිනිසුන්ගේ ජීවිත දිරාපත් වෙනවා. මුළු ජීවිත කාලයම කැපවීම කරනවා. අර වලිගයට ආදර කරපු මුවා ඒ වලිගයේ කටුවිත්තෙන් ලිහා ගන්න බැරිව, වලිගේ කැඩෙයි කියන බයට එතනම කුසගින්නේ මේ යනවා වගේ. මේ ලෝකේ බැඳීම් තමයි දුක, ඇලීම් තමයි දුක. තණ්හාය ජායති ශෝකෝ, හේමතෝ ජායති ශෝකෝ, හතියා ජායති ශෝකෝ. ආදි වශයෙන් බුදු පියාණන් වහන්සේ හෙළි කරේ ධර්මය. බලන්න ඔබටත් අර මුවාට වගේ ආදරය කරන, බැඳෙන්න හේතු වෙන, අනේ ඒකනම් විඳෙයි කියලා ඇදගෙන ඉස්සරහට යන්න බෑ. ඒ මුවාගේ ලොන් ටික තමයි ඇලිලා තියෙන්නේ මේ කටුවිත්තේ. නමුත් මේ ලොන් ටික ගැලවෙනවට, වලිගේ කෙස් ටිකක් ගැලවෙනවට කැමති නෑ ඒ මුවා. පැටලිලා ඔහෙ ඉන්නවා. හැබැයි තමන් කල්පනා කළා නම් ඒකේ ලොන් ටිකක් ගැලවුණාට කමක් නෑ, ජීවිතේ තමයි වටින්නේ කියලා අර ඒ ටික අතහැර දාලා ඉස්සරහට ගමන් කරනවා. ඉතින් නීවරණ ධර්ම කියලා කියන්නේ ඕවා. කාමච්ඡන්දය කියන්නේ ඕවා. ව්‍යාපාදය කියන්නේ ඕවා. තීන මිද්දේ කියලා කියන්නේ පසුබාන ගතිය. මනසේ නොසන්සුන්කම, තමන් නොමග යවනවා. මෙන්න මේ හැම දෙයක්ම බිඳ දාගෙනයි ඉස්සරහට ගමන් කරන්නේ. මානසික ඇලීම් බැඳීම් අඩු කරගෙන නැති කරගෙන යන ගමන. විදර්ශනාව හරිහැටි නුවණ තුල වර්ධනය වෙනවා නම් බැඳීම කියන්නේ පිළිකුලක්. බුදුරජාණන් වහන්සේ දකින්නේ මිනිස්සුන්ගේ ශරීර කියලා කියන්නේ වසා තිබෙන අසූචි කලයක් වගේ කියලා. පිටට මුකවත් නැහැ. ඇතුලේ පිරීලා තියෙන්නේ අසූචි. අසූචි කලයක් වැනි මිනිසුන්ගේ මේ ශරීර. අනිත්‍යතාවයේ දුටුවොත් පින්නතුනේ අනිත්‍යතාවයේ දකින්නවා නම් ගැඹුරු නුවණින් ගැඹුරු ආධ්‍යාත්මයෙන් තුලින් ගැඹුරු ප්‍රඥාව තුලින් මේ අනිත්‍යතාවයේ දකින්නවා නම් කිසිම දෙයක් තුල බැඳීමෙන් ප්‍රතිඵලයක් නැත ඇලීමෙන් ප්‍රතිඵලයක් නැත කියලා දකින්න නම් ඒ මනස එතරම් ස්වභාවයෙන් අතර වෙනවා. කොයි වගේද? පාර වැරදි කියලා දැනගත්ත මිනිස්සෙක් වාගේ. පාර වැරදි කියලා දැනගත්ත මිනිස්සයයි මේම අතර වෙනවා. ඒ වගේ තමයි මේ ලෝක සත්වයා දුවගෙන යන මාවත වැරදි කියලා තේරෙන්න ඕන. අන්න ඒකට කියන දුක්ඛ සත්‍ය. එතන නතර වෙනවා. අන්නේ නතර වීමයි අවශ්‍ය පින්නතුනේ. සම්මුති පැවැත්ම නෙමෙයි නතර කරන්නේ ආධ්‍යාත්මික සිත. සම්මුති පැවැත්ම නෙමෙයි පිරිසිදු වෙන්න ඕන මිනිසෙකගේ ආධ්‍යාත්මික සිත. සම්මුති පැවැත්ම තුළ එයා නගර සභාවේ කසල සෝදනය කරන කෙනෙක් වෙන්න පුළුවන්. හිතයි පිරිසිදු වෙන්න ඕන. තව කෙනෙක් හොඳ සුවඳවත්ව පිරිසිදුව ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. හිතයි පිරිසිදු වෙන්න ඕන. ධර්මයට වැදගත් වෙන්නේ හිත පිරිසිදු අය. ගැඹුරු ආධ්‍යාත්මය පිරිසිදු අය. චේතනාව පිරිසිදු අය. මේ ලෝකේ මේ සෝතාපට්ටි මාර්ගඵල සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. ඒ උත්තමයේ උත්තමාවිය ඉතාම ස්වල්පයි. නිවන් මගට නොපැමිණ සත්වයන් ලෙස මිනිස් සත්වයා ලෙස මිය යන පිරිස බොහොමයි. ඒ දුර්ලභම උත්තමාවිය උත්තමයා වන්නට ඔබට වරම් තියෙනවා. දෘෂ්ටි සංසිඳවන්න හැම විටම තමන් කැමති පරිදි ලෝව පවතින්න ඕනේ කියන පදනමේ නෙමෙයි ලෝක සත්‍ය තුල මා පැවතිය යුතුයි. සත්‍යයට මුහුණ දිය යුතුයි. මට කැමති පරිදි පවත්වන්න නෙමෙයි සත්‍යයේ ස්වභාවය නම් එයයි සේවේවා. සත්‍ය තුල මා පරාජය වේ නම් එය පරාජය වේවා. සත්‍ය තුල මා ජය ලබානම් ඒ ජය ලබත්වා. සත්‍ය තුල මා ප්‍රතික්ෂේප වේනම් ප්‍රතික්ෂේප වේවා. ඔබට එවැනි මනසක් තියෙනවද? ගැඹුරු ආධ්‍යාත්මය තුලින් එවැනි ඉඩදීමක් කරන්නට පුළුවන්ද? සත්‍ය තුල මා පරාදය වේනම් පරාජ වේවා. ප්‍රතික්ෂේප වෙනවනම් ප්‍රතික්ෂේප වේවා. ජය ලබනවනම් ජය ලබත්වා කියන එවැනි ආධ්‍යාත්මික සූදානමක් පවතිනවාද? ඒ සූදානම හදාගන්න. මේ සත්වයා පුජ්‍යලයා කියලා හඳුන්වන්නේ පින්නතුනි කවරක්ද? සත්වයා පුජ්‍යලයා කියලා අපි හඳුන්වා ගන්නේ නිත්‍ය කරගත් සමුදායක්. මේ සත්වයේ කියලා දැනෙන්නේ නিত্য වූ සමුදායක්. අනිත්‍ය නම් අනිත්‍යයට පිවිසියා නම් මෙතන සත්වයේ මුණ ගැහෙන්නේ. සත්වයෙක් මෙතන දැනෙන්නේ නැහැ. පුජ්‍යලයෙක් මෙතන දැනෙන්නේ නැහැ. නিত্য කරගත් යමක් ඇතනම් ඒ නিত্য කරගත් දේ තුල තමයි සත්වයෙක් මුණ ගැහෙන්නේ. ධාතු සමූහයක සම්පින්ඩණයට කියන සත්වයා. කුඩා තිත් සමුදායකට කියනවා අපි සිත්තම චිත්‍රය. කුඩා කුඩා තිත් සමුදායකින් කොටු සමුදායකින් තමයි මේ ඔබට පේන ඉදිරියේ පේන ඒ චිත්‍රය ඔබට පේන්නේ. ඊට පස්සේ ඔබට පේන්නේ එක රාමුවක් එක වගේ ගලාගෙන යන දියැල්ලක් ආදි වශයෙන්. නමුත් එහි යථා ස්වභාවයයි. අපි යථා ස්වභාවය අවබෝධ කරගන්න ඕන සම්මුති සත්‍ය පරදවා පරමාර්ථ සත්‍ය ඥාන දර්ශනය වෙන්න ඕන. සම්මුති ඥානේ වාසය නොකොට පරමාර්ථ ඥානේ කරා පැමිණෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කර වටිනා සූත්‍රයක් තේනවා, ධාතු නානත්ත සූත්‍රය. ධාතු වල තියෙන විෂමතා අපි දන්නවා. මේ ධාතු කියන්නේ මොකක්ද කියලා පින්වත් මහණෙනි, මා ඔබට ධාතු වල වෙනස්කම් ගැන කියා දෙන්නම්. එය හොඳින් අහන්නට ඕන, ඉතා හොඳින් නුවණින් මෙනෙහි කරන්නට ඕන කියා. එසේ ස්වාමී, සියල්ලේ භික්ෂූන් වහන්සේලා භාගවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. ඒ මොහොතේදී තමයි භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව වදාළේ. පින්වත් මහණෙනි, ධාතුවල වෙනස්කම් කියන්නේ මොනවාද? ඇස ධාතුව ස්වභාවය, රූප ධාතුව ස්වභාවය, ඇසේ හටගන්නා විඥාන ධාතුව ස්වභාවය, කන ධාතුව ස්වභාවය, ශබ්ද ධාතුව ස්වභාවය, කනේ හටගන්නා වූ විඥාන ධාතුව ස්වභාවය, නාස ධාතුව ස්වභාවය, ගන්ධ සුවඳ ධාතුව ස්වභාවය, නාසේ හටගන්නා විඥාන ධාතුව ස්වභාවය, දිව ධාතුව ස්වභාවය, රස ධාතුව ස්වභාවය, දිවේ හටගන්නා විඥාන ධාතුව ස්වභාවය, කය ධාතුව ස්වභාවය, පහස ධාතුව ස්වභාවය, කයේ හටගන්නා වූ විඥාන ධාතුව ස්වභාවය, මන ධාතුව ස්වභාවය, මනසට සිතෙන අරමුණු ධාතු ස්වභාවය, මනසේ හටගන්නා වූ විඥාන ධාතුව ස්වභාවය. පින්වත් මහණෙනි, ඔන්න ඕකටයි ධාතුවල වෙනස්කම් කියන්නේ. ධාතු නානත්ත සූත්‍රය. මෙන්න මේ ධාතු සමූහය එකට වැඩ කරන තැනට කියනවා මම. අස ධාතු, රූප ධාතු, විඥාන ධාතු. අනධාතු, ශබ්දධාතු, විඤ්ඤාණධාතු, නාසධාතු, ගන්ධධාතු, විඤ්ඤාණධාතු, දිවධාතු, රසධාතු, විඤ්ඤාණධාතු, යුවා විඤ්ඤාණ, කයධාතු, ස්පර්ශධාතු, විඤ්ඤාණධාතු, කාය විඤ්ඤාණධාතු, මනධාතුව, අරමුණු ධාතුව, සිතේ හටගන්නා වූ විඤ්ඤාණ ධාතුව. ඔන්න මම ගොඩක් අයට කියලා දුන්නාම මනෝ විඤ්ඤාණයක් තියෙනවය, කාය විඤ්ඤාණයක් තියෙනවය කියලා. ඊපස්සේ අපි අහලා තියෙන්නේ එක අදයි කියලා කියනවා. මනෝ විඤ්ඤාණයක් වෙනම තියෙනවා. කාය විඤ්ඤාණයක් වෙනම තියෙනවා. නිවන් මගේදී පින්නතුනි තිබෙන්නේ අපි තුල තියෙන මලකඩ ඉවත් කර ගැනීම. එහෙම නැතුව අපේ මලකඩ ඉවත් කරන්නේ නැතුව අපිට ගන්න පුළුවන් ප්‍රයෝජනයක් නැහැ. අපි තුල අපේ සිත පිරිසුදු කර ගැනීම, අපේ හිත පිරිසුදු කරගන්න නැතුව අපිට වෙන කරගන්න දෙයක් නැහැ. දෘෂ්ටි වලින් අවුල් වෙලා, සංකල්ප වලින් අවුල් වෙලා, වචන වලින් පැටලිලා අවුල් වෙලා ඉන්න මේ සිත පිරිසුදු කරගන්නවා, නිරවුල් කරගන්නවා. මොනතරම් පවිත්‍රද එවිට තමන්ගේ සිත හරියට එක වලාකුලක්වත් නැති නිල් අහස විනිවිද පේනවා වගේ, බොර උනේ නැති, දිය මල නැති ලිඳක් පතුල පේනවා වගේ, ඒ හිත හරි විනිවිද පේන සුළුයි, පැහැදිලි. ඒ පැහැදිලි නිසා සැකය නැහැ. බොර දියේ අඩිය තියලා යන්නයි අපිට සැක. පෑදි දියේ ගඟ පතුල පේන නිසා අපි නිසි තැනින් අඩිය තියලා යනවා. මේ මිනිසුන්ට සැක තියෙන හේතුව තමයි මනස බොරයි. මනස බොර තැනින් තියෙන පිළිගන්නවා, විශ්වාසයෙන් ඔහේ අඩිය තියෙනවා, සමහරලාට වරදිනවා. සමස්ත ලෝකයේම ජීවත් වෙන මිනිසුන්ගේ මනස හරි බොරයි. ඒ බොර නිසා මිනිසුන්ට ප්‍රත්‍යක්ෂව ගමන් කරන්න බෑ. නෙවෙරදි දැක්මකින් කටයුතු කරන්න බෑ බොරදී අඩි තියලා යන මිනිස්සු වාගේ. නිරන්තරයෙන් සැකයෙන් විශ්වාසයෙන් පමණයි ගමන් කරන්නේ. එයාට පැහැදිලි ගමනක් නෑ. හිත නිරවුල් කරගත්ත නම්, පැහැදිලි කරගත්ත නම්, පෑදිදී අඩිය තියලා යනවා වාගේ බොහොම නිරවුල් ගමනක් තමන්ට තියෙනවා. ඔබේ විදර්ශනාව සැකසෙන්නේ ඔබේ ගැටලුවලට අනුව. එනිසා සියලු දෙනාට එක විදර්ශනාවක් නෙමේ තියෙන්නේ. ඔබේ ගැටලුවට අනුවයි ඔබේ විදර්ශනාව ඔබ සලසා ගන්න ඕන. ඔබට තියෙන ගැටලුවට අනුවයි ඔබ විදර්ශනාව සකසා ගන්න ඕන. හරියට අර රෝගියට අනුව බෙහෙත හොයා ගන්නවා වගේ. වෛද්‍යවරයා ළඟ පොලිමේ ඉන්නවා ලෙඩ් සමූහයක්. එක්කෙනෙක්ගේ දතේ අමාරුව, තව එක්කෙනෙක්ගේ ඇහි අමාරුව, තව එක්කෙනෙක්ගේ ඔළුව අමාරුව, තව එක්කෙනෙකුට කැස්ස, තව එක්කෙනෙකුට උණ, තව එක්කෙනෙකුගේ කකුලේ අමාරුව, බඩේ අමාරුව, වශයෙන් රෝග විවිධයි. ඒක බෙහෙතක් මේ ලෙඩු ඔක්කොටම ගැලපෙනවද ලබා දුන්නොත්? ගැලපෙන්නේ නැහැ. එකම බෙහෙතක් අපේක්ෂා කළොත් ඒක ගැලපෙනවද? ඒක ගැලපෙන්නේත් නැහැ. ඔබේ ගැටලුව තමයි ඔබේ විදර්ශනාව. ඔබ අවබෝධයෙන් යුක්තව නැනති විදියට බලන කෙනෙක් නම් ඔබේ ගැටලුවට ඔබ විසඳුම හේතුව දකිනවා. හේතුව දකිනවා. හේතු නිරවුල් කිරීමෙන් ඵල නැති වෙනවා. යේ ධම්මා හේතුප්පව. ඔබ ඔබේ ප්‍රශ්නේ හොයාගන්න. ඔබම විඳවන තැන ඔබ හොයාගන්න. ඔබව පීඩාවට පත් කරන තැන ඔබ හොයාගන්න. ඔබට කැක්කුම ඇති තැන ඔබ හොයාගන්න. ගැඹුරු ආධ්‍යාත්මය කවරක් උපාදාන කොටගෙන, කවරක් මුල් කොටගෙන වාසය කරනවාද? දකින දකින ශනේන් දුක දුරු වෙනවා. ඒ තෙරපගෙන ඉන්න එපා. උහුලගෙන ඉන්න පුළුවන් සීමාවක් තියෙනවා. ටික වෙලාවක් වෙදකමක් කරනකම් විතරයි. සදාකාලික උහුලගෙන ඉන්න බෑ. බඩකින්නක් වුණත් උහුලගෙන ඉන්න පුළුවන් ගුණයෙන් ටික වෙලාවයි පවත්වන්න පුළුවන්. පිපාසය වුණත් උහුලගෙන ඉන්න පුළුවන් ප්‍රමාණයෙන් දරාගෙන සිටීමෙන් පවත්වන්න පුළුවන් ටික දුරයි. ඒ වගේ උසුලා ගැනීම හැම දෙයකටම ප්‍රතිඵලය නෙමේ. ඉක්මනින්ම ප්‍රතිකර්මය සොයාගත යුතුයි. සියලු චිත්ත චෛතසික රූප නිරෝධය නිබ්බාන. එමන අපි මොනවද කරගෙන යන්න ඕන? චිත්ත චෛතසික රූප සියල්ලම දුරු කරගෙන යන්න ඕන. ඒකයි නිවන් මඟ. නිවන කියන්නේ චේතනාව විමුක්ති කරන්න ඕන, දුරු කරන්න ඕන, නිවා දමන්න ඕන. මේ චේතනාව නිවනවා කියලා කවුරු හරි අරමුණු නිවුවට චේතනාව නිවෙනවා වෙන්නේ නෑ. පින්නතුනේ සමහර අය වරදවා අරගෙන මේක අරමුණු නිවනවා ඉන්නවා. අරමුණු වෙන දේවල් චේතනාව කියන්නේ පින්නතුනේ හරි ගැඹුරක පවතින දෙයක්. චේතනාව කියන කාරණේ ගොඩක් අයට හරියට තේරෙන්නේ ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. ඒ නිසා ඒගොල්ලෝ අරමුණු වලටයි චේතනාව කියලා හිතන්නේ. චේතනාව කියන්නේ හරි ගැඹුරින් තමන්ට පේන්නේ නැති තැනක තියෙන දෙයක් ඒක. චේතනාව පේන්නේ නැහැ. ඒ චේතනාවෙන් උපදින කුසල අකුසල වින්දනය දැනෙනවා. ඒක හරි. ඒක දැනෙනවා. ඊටත් වඩා ගැඹුරින් තියෙන පින්නතුනි චේතනාව. ඊටත් වඩා ගැඹුරින් තියෙන චේතනාව. අපිට ගහක පේන්නේ පොළොවෙන් උඩට මතුවෙච්ච කොටස පමණයි. පොළොව යට තියෙනවා සාර ශක්තිමත් මුල් පද්ධතිය. ආන් ඒ වාගේ තමයි පින්නතුනේ. ඒ චේතනාව කියන්නේත් එහෙමයි. ඔය චේතනාව කියලා ගොඩක් හඳුනගෙන තියෙන පොළොවෙන් උඩට මතුවෙච්ච ටික, Tamanට දැනෙන පේන ටික, නොපෙනෙන මුලක් තියෙනවා, නොදකින මුලක් තියෙනවා. අන්නේ නොදකින කොටස, නොපෙනෙන කොටස දැකිය යුතුයි. චේතනාව තමයි කර්මය වෙන්නේ. චේතනාව තිබෙනතුරු කර්මක්ෂය කරන්න බෑ. චේතනාව නිසාම කර්ම නිපද වෙනවා. කර්මය අවසන් වෙන්නේ චේතනාව අවසන් වෙන්නේ. චේතනාව පදනම් කරගෙනමයි මිනිස්යාගේ පැවැත්ම පවතින්නේ. මේ මොහොතෙත් චේතනාවක් තියෙනවා. නැගිටලා තමන්ගේ නිවෙස් කරා ගමන් කරද්දී චේතනාව තියෙනවා. රස්සාව කරද්දී චේතනාව තියෙනවා. සමදකම් පවත්ද්දී චේතනාව තියෙනවා. නොහඳ නොකඩුකම් ඇති කරගැනීමේදී චේතනාව තියෙනවා. ගුණ මකුකම් ඇති කර ගනිද්දි චේතනාව තියෙනවා. මේ ලෝකයේ කාට හරි ප්‍රශංසාවක් කරනකොට චේතනාව තියෙනවා. නින්දාවක් කරනකොට චේතනාව තියෙනවා. බලාපොරොත්තු තියෙනවා. ඕනෑකම් සහ එපාකම් පවතිනවා. ඒ ඔක්කොම හදන්නේ කා වෙනුවෙන්ද? තමා වෙනුවෙන්. තමා වෙනුවෙන් කියන කෙනෙක් වෙනුවෙන් මිනිසුන් බොහෝ දෑ එකතු කරනවා, රැස් කරනවා. හිල් වෙච්ච කලයට වතුර දානවා වගේ. එයාගේ භව ගමන සාර්ථක කරගන්න කියලකකට උත්සාහ කරනවා. මෙතන සත්වයෙක් ඉන්නවා, පුජ්‍යලයෙක් ඉන්නවා. ඒ පුජ්‍යලයා සෝහාන් කරවන්න ඕන කියලා උත්සාහ කරනවා වැරදි. මෙතන සත්වයේ පුජ්‍යලයක් නැහැ, අපි ඔන්න ඔහේ ඉන්නවා. ඒක ඊටාම බරපතල වැරදා. ඒ සියල්ලම චේතනාව මුල් කොටගත් මායාව, මෝහය, අන්ධකාරය. මෙතන සත්වයේ පුජ්‍යලයක් ඉන්නවා කියන එකවත් නැහැ කියන එකවත් නෙමේ වැදගත්. අපි අපේ මනස තුල ඒ සියලු දෘෂ්ටිංගෙන් චේතනාවන්ගෙන් නිදහස් වූ නිර්වාණය භුක්ති විඳිනවද කියන එක කාරණයයි වැදගත්. නිර්වාණය භුක්ති විඳිනවද කියන කාරණයයි වැදගත්. ඔබ නිර්වාණය භුක්ති විඳිනවද? එහෙම නැත්නම් ලෝභය භුක්ති විඳිමින්, වෛරය භුක්ති විඳිමින්, ඊර්ෂ්‍යාව භුක්ති විඳිමින්, ගුණමකුකම් භුක්ති විඳිමින් ඉන්නවද? එහෙම නැත්නම් නිර්වාණය භුක්ති විඳිමින් ඉන්නවද? සංයෝජන කීයක් අඩුවෙන් භුක්තියද ඔබ ළඟ තියෙන්නේ? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. ආදී වශයෙන් කොට ඇති රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිද්‍යාව ව්‍යාපාදීවයින් දුරු කරගත් භුක්තියක් ඔබ විඳින්නේ. ඔබේ භුක්තිය මොකක්ද? ඔබ යහපත් වූ සාන්ත වූ භුක්තියක් විඳිය යුතුයි. සියලු සංස්කාරකයන්ගෙන් නිදහස් වූ භුක්තිය ඒතං සන්තං ඒක හරිම සාන්තයි. සංස්කාරවල පැටලුණු සාන්ත බව ලබන්න බෑ. ඒතං සන්තං සංස්කාරවලින් දුරු වුණා නම් ඒක හරි ශාන්තයි. ඒතම් ප්‍රණීතං, ඒක හරිම ප්‍රණීතයි. සංස්කාර අතර, දෘෂ්ටි අතර, සංයෝජන අතර පැටලුණා නම් එයාට ප්‍රණීත බවක් නැහැ. සංයෝජන දුරු වෙන තැන එයාට ප්‍රණීතයි. යදිදන් සබ්බ සංඛාර සමතෝ, මේ සංස්කාරකයන්ගෙන් මිදීම, නිදහස් වීම මොන තරම් සතුටක්ද, මොන තරම් ප්‍රීතියක්ද? එයා තුළ ඇත්තේ බැබලෙන, රැස් විහිදෙන සතුටක්.
වීරිය වැඩි කළොත් හසු වෙන්නේ නැහැ. වීරිය අඩු කළොත් හසු වෙන්නේ නැහැ. වීණාවක් වයන කෙනා අත වැඩිපුර තද කළොත් හඬා මිහිරි, අඩුවෙන් ගත්තොත් ඊත මිහිරි. එයා ප්‍රමාණය, ස්වරය, නදය නැගෙන විදියට, රසවත් විදියට වීණා වයන්නෙක් වෙන්න ඕන. අන්න යාට කියනෝ දක්ෂ වීණාවාදකී කියලා. නිර්වාණ ධර්මය තුල සේද පවතින්න ඕන, දක්ෂ වෙන්න ඕන. නිර්වාණ ගුණයේ තුල පිහිටන්න, වඩන්න, අවබෝධය ඇති කරගන්න. තමන් ඉන්නේ මොන තරම් තත්ත්වෙද කියලා එක හඳුන ගන්න ඕන. රතයක් නම් කන්දේ හැටියට එයා ජියර් එක මාරු කරගන්නවා, පාරේ හැටියට ජියර් එක මාරු කරගන්නවා, එම නැත්තං ඔටෝ මාරු වෙනවා, මොනවා හරි දෙයක් වෙන්න ඕන. ඒ වගේ ඔබ ඉන්නේ කොතනද, එතෙන්ට අවශ්‍ය කරන වීරිය අවශ්‍ය අන්දමට තිබිය යුතුමයි, නැත්තං ඒක තරණය කරන්න බෑ. අවශ්‍ය තැනට අවශ්‍ය ප්‍රමාණයට සිහිය අවශ්‍යමයි. අවශ්‍ය තැනට ධර්මඥානය එලෙසම අවශ්‍යමයි. අවශ්‍ය තැනට විශ්වාසය, ශ්‍රද්ධාව අවශ්‍යමයි. ඒක මොන වෙලාවෙ කොතනට කොයි ආකාරයට යෙදෙනවද කියලා දන්නේ ඔබයි. ඔබේ ආධ්‍යාත්මයයි මේ ගමන ගමන් කරන්නේ. රතයක් නිවැරදි ආකාරයෙන් පැදවීම යනු අනුතුරක් නොවී රතය පැදවීම. ඊට පස්සේ තමයි නීත්‍යානුකූලව රතය පැදවීම. පළවෙනි කාරණේ එහෙමයි. ස්වාමීන් වහන්සේගේ දේශනය දෙවෙනි, ඔබේ පැදවීමේ දක්ෂතාවය පළවෙනි. හරි අමාරු වැඩක් නෙමේක. ඔව්, ප්‍රිය පැදවීම වගේ තමයි. මුලින්ම වාහනේ නැගිටපු අය ගත්තාය නම් හරි බයයි. හෙත් ටිකක් හුරු වෙනකොට දැම්මට ටිකක් පුළුවන්. තව ටිකක් උදව්කාරයෙක් ඉන්නවා නම් එහා පැත්තේ මට හිතට බයක් නෑ, යන්න පුළුවන්. තව ටිකක් ගිහාම මේ වටපිටාවේ නම් රවුමක් තනියෙන් ගිහිල්ලා එන්න පුළුවන්, නගරෙට දාන්න නම් බයයි. නගරෙත් උදව්කාරයෙක් එක්ක ටිකක් දුවනකොට දැන් නම් මට නගරයත් හුරුයි. ඔන්න ඔහොම තමයි ධර්ම මාර්ගය කියන්නේ ඒ වගේ දෙයක්. සමහර අයට තේරෙන්නෙම නෑ මේ මග. සමහර අය තේරුම් අරගෙන ඉන්නවා, මට පිටාවේ පැද පැද ඉන්නවා, නගරෙට දාන්න බයයි. ඒ කියන්නේ ධර්මය තව පූර්ණ ප්‍රකට වීම කරගන්න ඕන පිරිස ඉන්නවා එක එක තලයේ. ඊළඟට හොඳට හිමින් නගරයක පදින්න පුළුවන්. නමුත් හයිවේ එක, මෝටර්වේ එක වේගින් යන්න නම් එයා බයයි.
ඒ වේගයත් එක්ක හිතීමේ වේගය හරිම තීක්ෂණ වෙන්න ඕන. අදහස් ගන්න වේගයත් සමාන වෙන්න ඕන. තමන්ගේ වේගය අඳුන ගන්න ඕන. අදහස් ගන්න වේගය හිමින් වුණොත් ගමන ඊට වඩා හයියෙන් වුණොත් එය අනතුරු කර ගන්නවා. මේ මනසත් එහෙමයි. ලෝකයේ මිනිසුන් රැඳී ඉන්න තැන බැලුවහම ඔබ ගොඩාක් ඉස්සරහා ඉන්නේ. ඔබ දුරු කරපු දුක බොහොමයි. අර මහා මේරු පර්වතයේ වගේ මහා දුක් සංසිඳවලා ඉන්නේ. මේ අල්ප වූ දුක් තමයි මම මේ සංසිඳවමෙන් ඉන්නේ. මේ පොඩි දේ ප්‍රශ්නේ කරගෙන තමයි දැන් මම ඉන්නේ කියලා තමන්ට තේරෙයි. පොඩි දේ ලොකු කරගෙන ඒක ප්‍රශ්නයක් බවට පත් කරගෙන තමයි මම මේ විඳින්නේ කියලා තේරුම් ගත්තේ. නමුත් මට මහා දුක්, මහා ලෝභ, ద్వේෂ, මෝහ කඳු දැන් නැතය. ඒ කුඩා කුඩා දේවල් තමයි තියෙන්නේ. පොඩි පොඩි දේවල් තමයි තියෙන්නේ කියලා දැනේ. සමහර අයට සැබවින්ම මහ කඳු තියෙනවා. සමහර අය නම් ඒ කඳු වලින් අයින් වෙන්න කියලා හිතලවත් නැහැ පින්නතුනේ. අයින් වෙන්න කැමතිත් නැහැ. හරියට අර කුණු කන්දෙන් ජීවත් වෙන මිනිස්සු වාගේ ඒ කුණු කන්දම රස විඳ විඳ ඒ කුණු කන්දෙන්ම ලාභ ලැබමින් ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. ඒගොල්ල කුණු කන්දෙම මේ යනවා. කුණු කන්දට යට වෙලාම මේ යනවා. නැනති මිනිස්සෙක් ඉන්නවා. මේ කුණු ගොඩින් ගඳ ගහන සීමාවෙන්ම මම ඈත් වෙන්න ඕන. අන්න ඒ වගේ මනස විතර ලොකු කුණු කන්දක් වෙනුතුනේ මේ ලෝකෙ කොහෙවත් නැහැ. මනස විතර ලොකු කුණු කන්දක් කොහෙවත් නැහැ. මමත්වයේ නැමැති පිළිකුල් සහගත කුණු වල මඩ ගොහුරක් දුර්ගන්ධය හමන අපිරිසුදු තැනක් තවත් නැහැ පින්නතුනි. මමත්වය කියන්නේ ඒ තරම් ගඳ ගහන තැන. මිනිසුන් තුලින් ඔය වැරදි කියලා හමාගෙන යන දේවල් තියෙන්නේ ඔක්කෝම අර මමත්වයේ දුර්ගන්ධය. එයාටත් ඒක පීඩාව. ඒ උනාට පින්නතුන ඒ මහා කුණු වලටත් බැහැලා ඒ කුණු වලේ වටිනා දේවල් තියනවද කියලා හොයන මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. ඒ මමත්වයේ නැමැති කුණු වලේ තමයි හාර හාර වටින දේවල් තියනවද කියලා මේ මිනිස්සු ලෝකේ හොයන්නේ. ඔය කොළඹ හරිය වෙල් මාළු එහෙම කන්න එපා. අර කුණු වලවල් වල බැහැගෙන අර කුණු වලේ ඉන්න මාළු අල්ලන අල්ලලා හොඳ කොළඹ හතේ මහත්තුරුන්ට මහත්ය වෙල් මාළු කියලා විකුණනවා. අර මාළුවට නැති ලෙඩක් නැතුව ඇති. ඒ කුණු කාන වල ඕන තරම් දකින්න පුළුවන්. කුණු වලේ සරු දෙයක් හොයනවා. ඉතින් දවසක් මිනිස්සෙක් මගෙන් අහනවා ස්වාමීන් වහන්සේ අර කෙනාටත් විපාක තියෙනවද කියලා. මං කිව්වා මහත්තයෝ විපාක මොනවද අහන්නේ බලන්න මේ මිනිස්සයා දැන් ඉන්න තැන කියලා. මං ඇහුවා දැන් කොහෙද මේ මිනිස්සයා ඉන්නේ කියලා.
හාමුදුරනේ කුණු වලේ කිව්වා. ඉතින් මම අහුව තව විපාක ඕනද එයාට? අර කුණු වැලවල් ටිකක් තියෙන කොළඹ, ඒ කුණු වැලවල් වල බැහැලා ඉන්නවා. මේ රෝහල් වලින් අයින් කරන අනේක විද විස බීජ ටොයිලට් ඔක්කොම හරවුණු අරවට. හිම ගලාගෙන යන කුණු වැලවල්. විපාක එතරම් තියෙනවා. දැන් මමත්වය තුල හිටියාම අපිට තියෙන විපාකේ මොකක්ද කියලා ආයි වෙන මහන්ඳු උන්නේ අර කුණු වැලේ බැහැලා ඉන්න මිනිස්සයා වගේම. යාදේ දුර්ගන්ධය තේරෙනවා දැනෙනවා, නමුත් ඒකේ වටිනාකමක් තියෙනවයි කියන අදහසින් තමයි අර හොයන්නේ. වටිනාකමක් තියෙනවා මේ මාළු කීප දෙනෙක් අල්ලගත්තාම ඒකේ වටිනාකමක් තියෙනවා. ඒකටයි අර ඒ නිසා බුදුහාමුදුරු දේශනා කරන අල්ප ආස්වාදයක් මහා වේදනාවක් ඇති තැනයි මේ මිනිස්සු ජීවත් වෙන්නේ. උඩා ආස්වාදයක් වෙනුවෙන් මහා විපතක් සිද්ධ වෙනවා. ජීවිත කාලයම ඒ සැප විඳීම වෙනුවෙන් දුක් විඳපු මිනිස්සයෝ අවසානේ කියන්නේ හීනෙන් ගෑ සබන් වගේ කියලා. ගාපු සබනුකුත් නැහැ. නාපු කෙනෙකුත් නැහැ. කොරපු දෙයකුත් නැහැ. ගහපු පදේකුත් නැහැ. බෙරේ පළුවකුත් නැහැ. සංස්කාර දුක බව තේරුම් ගන්න ඕන. එවිට සංස්කාර හස්සේ දුවන එක නතර හරියට බල්ලෙක් පස්සේ දුවනවා වගේ. හොඳ ශක්තිමත් බල්ලෙක් පස්සේ දුවන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ? ඒ බල්ලා අපිට වඩා වේගෙන් දුවනවා. මිනිසුන්ගේ තණ්හාව, ආශාව, බලාපොරොත්තු පස්සේ දුවන එකත් ඒත් ඒ වගේ බල්ලෙක් පස්සේ දුවනවා වගේ වැඩක් තමයි. අපේ තියෙන තණ්හාවට ආශාවට වඩා වැඩි වේගයකින් ඒ හිතේ තියෙන තණ්හාව ආශාව ඉස්සරහා දුවනවා. ඒක පස්සේ අපි දුවනවා. අපිට වඩා ඉස්සරහින් අර හිතේ තියෙන තණ්හාව ආශාව දුවනවා. අල්ලගන්න බෑනේ කාටවත් කවදාවත්. ඒ නිසා බුදුපියාණන් වහන්සේ උපමා කළා මිරිඟුව පස්සේ දුවනවා වගේ. මිරිඟුව අපිට වඩා වේගෙන් ඈත් වෙනවා. අපි ලං වෙන තරමට මිරිඟුව තව තවත් ඈත් වෙනවා. ඔබ යමක්ද අපේක්ෂා කරන්නේ? අපේක්ෂා කරන දේ පසුපස ගමන් කරන්න ගමන් කරන තරමට ඒක තව ඈත් වෙනවා. මේ ළඟ තියෙනා වගේ පේනවා, මේ ඈත් වෙනවා. මිරිඟුව පසුපස දුවන දුවලා 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 හති වැටෙමින් ප්‍රඥාව උදා වෙමින් පවතුනොත් එයා තීරණය කරනවා පෙනීම පස්සේ දුවන්න හොඳ නෑ, දැනීම පස්සේ දුවන්න හොඳ නෑ, සිතීම පස්සේ දුවන්න හොඳ නෑ, චේතනාව පස්සේ දුවන්න හොඳ නෑ. මේ සංඥාවල් සමුදාය, සංකාර සමුදාය, මිරිඟුවක් මායාවක් නතර වීමම සැක නැතුව මට නතර වෙන්න පුළුවන්. නතර වීම යනු චිත්ත චෛතසික ධර්මයන්ගේ ක්‍රියාදාමයක් නෙමෙයි පිනතුනේ. අවබෝධය නිසා නතර වීම. හොල්මනට බය වුණා, හොල්මනක් නැහැ කියලා දැක්කා, බය සංසිඳුණා. මිරිඟුව බව දැක්කා, මිරිඟුව ඕනේ නැහැ කියලා සංසිඳුණා. මමෙක් නැහැ කියලා දැක්කා, මමෙක් වෙනුවෙන් වෙහෙස වෙන ගතිය නැති වුණා. හැබැයි දැක අවබෝධ කොට ප්‍රත්‍යක්ෂ කොට ගන්න ඕන මමෙක් නැහැ කියන සංකල්පය ඇති කරගෙන ඉඳීමෙන් ප්‍රතිඵලයක් නැහැ. ගොඩාක් දෙනෙක් දන්නවා මෙතන සත්වයෙක් නැහැ, පුජ්‍යලයෙක් නැහැ, මෙතන මමෙක් නැහැ කියලා දන්නවා. නමුත් ගැඹුරු මනසින් විමසලා බැලුවහම මමෙක් මුණ ගැසෙනවාද නැද්ද? මුණ ගැසෙනවා. අන්න මමෙක් මුණ ගැසෙනවා. අන්න ඒ මම ඒ දිට්ඨිය මෙතනින් පළවා හරින්න ඕන. ඒ මම කියන දිට්ඨිය ජීවත් වෙන්නේ දිට්ඨි සමුදායක් මැද. දිට්ඨි සමුදායක් මැද තමයි මම කියන දිට්ඨිය තියෙන්නේ. එහෙම නැත්නම් දෘෂ්ටි නැතිව මම කියන දෘෂ්ටිය පවතින්නේ නැහැ. මනෝ සංචේතන ආහාර කියන එක එතන සැපේන නිසායි එතන ජීවත් වෙන්නේ. මනෝ සංචේතන ආහාර කියලා එකක් වෙනමත්, සක්කාය දිට්ඨිය කියලා එක වෙනමත් පවතින්නේ නැහැ. එකට බද්ධ වෙලා පවතින්නේ. ඒක හරියට පින්නතුනේ අර ගිනි පේල්ලක්, ගිනි පන්දමක් රාත්‍රියේ වේගයෙන් කරකවනකොට ගිනි රවුමක් පේනවා. ගිනි රවුමයි ගිනි පේල්ල මේ ගිනි ඒ පන්දමයි වෙන වෙනම නෙමෙයි තියෙන්නේ එකට. ගිනි පන්දමේ වේගවත් ක්‍රියාවලියට ගිනි රවුමක් පේනවා. මෙතන මමෙක් නැහැ. නමුත් අර කලින් සඳහන් කළා වගේ මේ ධාතුවල විෂමතාවය නිසා, වේගය නිසා මමෙක් අහුවෙන්න පටන් ගන්නවා. ධාතුවල විෂමතාවය නිසා මමෙක් අහුවෙන්න පටන් ගන්නවා. ධාතු සම්පිණ්ඩනයක් නිසා මේ මිනිස්සෙක් සත්වයෙක් අහුවෙනවා. මනසටත් එහෙමයි. ඒ ධාතු සම්පින්නණය තේරුම් ගන්නෙ නැතුව, එහි ඇති විද්‍යාව තේරුම් ගන්නෙ නැතුව, මතු පිටින් පේනා වූ සත්ව පුජ්‍යල ආත්ම දෘෂ්ටියෙහි එළඹ ගැනීම නිසා මෙතන සත්වයේ පුජ්‍යලයේ පේන්න පටන් අරන් තියෙනවා. අයිතියක් පේන්න පටන් අරන් තියෙනවා. අර මනස දුකක්, සියලු දුක්වලට හේතුව මනස, මම මනෝත්වය කියන එක හොඳින් වැටහෙන්න ඕන. එහෙම නැත්නම් ඔබ සූදානම් වන්නේ නැහැ ඔබේ මමත්වයේ එළවන්න. ඔබේ මමත්වයේ එළවා දමන්න ඔබ සූදානම් වන්නේ නැහැ ඒ මම දුකක් නෙමේ කියලා තේරුම් ගන්න තාක්කල්. මම දුකක් කියලා තේරුම් ගත්තොත් පමණයි මම එළවන්න පුරුදු වෙන්නේ, කැමති වෙන්නේ. යම් කිසි මිනිසෙක් මේ ප්‍රදේශයේ සිටීම දුකක් කියලා තේරුම් ගත්තහම ඒ මිනිස්සු ඒ ගම හැර යනවා, ඒ පළාත හැර යනවා, ඒ රට අතහැරලා යනවා. වෙන රටක සැපයෙන් ජීවත් වෙන්න පුළුවන් කියලා තේරුණාම ඒ රටට යනවා. මේ දහම දුකක් කියලා තේරුම් ගත්තහම මේ දහම අතහැරලා දානවා. මේ චින්තනයේ දුකක් කියලා තේරුම් ගත්තහම ඒ චින්තනය අතහැර දානවා. මේ ප්‍රතිපත්තිය, මේ රස්සාව දුකක් කියලා තේරුම් ගත්තහම මේ රස්සාව අතහැරලා දානවා. මේ සිත දුකක් කියලා තේරුම් ගත්තහම මේ සිත අතහැරලා දානවා. ඒ නිසා පින්නතුනි, බුදුවරුන්ට, ආර්ය ශ්‍රාවකයන්ට මේ ලෝකයේ මුල්ම දුක හොයාගන්න ලැබුණා. ඒ තමයි සිත දුකයි කියලා. මේ සිත අතහරින්න ක්‍රමය තමයි හෙව්වේ. උන්වහන්සේලා සොයා අවබෝධ කළේද මේ සිත අතහැරීම. කවුද සිත අතහැරීම? කෙනෙක් ඉන්නවද? කෙනෙක් නැතුව සිත අතහැරීම. කවුද සිත අතහැරීම? මම කිව්වොත් වැරදි, මම වුණොත් වැරදි, මමෙක් එතන සිටියොත් වැරදි. මේ දහම පින්නතුනි ගිහි භවතුන්ට ලබා දුන්නේ නැහැ. මොකද මේ ගිහි භවතුන් බලාපොරොත්තු වෙන්නේ හරිම සරලව දෙයක්. පොඩියට දෙයක්, අතේ තියෙන ගාන්ට දෙයක්. අතේ තියෙන ගාන්ට දෙන්නේ දැන් මාත් මේ අතේ තියෙන ගාන්ට ඉල්ලන ලොකු වාහන. මිනිස්සු එක එක්කත් මට දෙන්නේ ඒ ගාන්ට. ඒ මිනිස්සුන්ගේ ගාන්ට හවු දෙන්නලු. මං කියන මේම මට එච්චර බජට් එක නෑ. මගේ අතේ තියෙන ගාන්ට දෙන්න බැරිද? දෙන්නේ නෑ කියනවා. ඉතින් මිනිස්සු හැටියට නිවනත් මේ තමන්ගේ අතේ තියෙන ශක්ති ප්‍රමාණයට ඉල්ලුවහට හම්බේද නිවන? හම්බ වෙන්නේ නැහැ. ඕකම තමයි උදාහරණය. ඕක හැමෝටම පවතින දෙයක් නේ. එහෙනම් මොකද කරන්නේ? එයා ඒ වටිනාකමට වටිනාකම හොයනවා. වටිනාකමට වටිනාකම හොයලා එයා ඒ වටිනාකම ලබා ගන්නවා. නිවනත් එහෙමයි. ඒකට අවශ්‍ය කරන තරමේ ප්‍රමාණය දැනගෙන තව තවත් වීරිය වැඩි කරන්න ඕන. තව තවත් ප්‍රඥාව වැඩි කරන්න ඕන. තව තවත් අපි සමබරතාවයේ පුරුදු වෙන්න ඕන. තව තවත් ඉවසීමෙන් යන්න තේරුම් ගන්න ඕන. තව තවත් සිත පිළිබඳව, සිතේ ක්‍රියාදාමයන් පිළිබඳව අපි අවදියෙන් ඉන්න ඕන. තව තවත් සද්ධා, සතිය, සමාධිය, ප්‍රඥාව දියුණු කරන්න ඕන. තව තවත් දෘෂ්ටීන් වලින් තොර වූ සීලය පුරුදු කරන්න ඕන. ඒවට තමයි මේ ආර්ය ධනය. ආර්ය ධනය කියන ඒවා එකතු කරන්න ඕනනේ. ආර්ය ධනය කියන එක පුරුදු කරන්න ඕන. පහසු වෙන්න පුළුවන්, අමාරු වෙන්න පුළුවන්. නමුත් දිනෙන් දින දිනෙන් දින මේ ශ්‍රද්ධාව ඇති, වීර්යය ඇති පුඤ්ජලයා අර ලෞකිකත්වයේ යමෙක් නැගී සිටින්නට උත්සාහ කරන ඒ උත්සාහය වගේම ආර්ය ධර්මයේ පිළිබඳව ආර්ය ධනය එකතු කරගෙන ඒ ආර්ය ප්‍රතිලාභය ලබන. බහුතික ධනය පින්නතුනි බහුතිකත්වය තුළම පමණයි. ඒක අවුරුදු 100කට යටත්ව තියෙන පෝසත්කමක් විතරයි ඕනම මිනිස්සෙක් ළඟ තියෙන, අවුරුදු 100කට යටත්ව පවතින පෝසත්කමක් විතරයි. ආර්ය ධනය කියන්නේ පින්නතුනි සංසාරෙම පෝසත් වීම. ආර්ය ධනය කියන්නේ සංසාරෙම පෝසත් වීම. ඒ ධනය හරි වටිනෝ. නියතෝ සම්බෝධි පරායනෝ මුළු සංසාරෙම අපායට යන්නේ. සම්බෝධිය කරාම ගමන් කරනු. අදිෂ්ඨාන පරිදි උපදින්න පුළුවන් ශක්තිය ලබනෝ. කැමතිනම් මේ භවයේදීම සියල්ල අතහැර නිවන් පුර යන්න පුළුවන්. පහනක් නිවී ගියාක් මෙන් මේ විශ්වයේ විසිර යන්න පුළුවන් ගුණය තියෙනවා. තමන්ගේ හිත තමන්ගේ අතට ගත්තා. සචිත්ත පරියෝ දපනං, දපණය කළා, පාලනය කළා ගත්තා. මිනිසුන්ගේ අතට ඇවිල්ලා නැහැ හිත. හිතට කැමති විදියට තමා ඉන්නවා මිසක් තමාට උමනා විදියට හිත ඉන්නේ නැති ගතියනේ තියෙන්නේ. පූදුන් සත්‍යයගේ ගතිය ඒක. හිතට ඕන විදියටයි එයා ඉන්නේ. එයාට ඕන විදියට හිත තියෙන්නේ නැහැ. ආර්ය ශ්‍රාවකයා වෙනස්. එයාට ඕන විදියටයි එයා හිත පිහිටවන්නේ. එයාට ඕන නම් ඕනේ කියලා හිතන්නත් පුළුවන්, එපා නම් එපායි කියලා හිතන්නත් පුළුවන්. හිතන්න ඕන නම් යමක් ගැන හිතන්නත් පුළුවන්, නොහිත ඉන්න ඕන නම් කිසිම දෙයක් නොහිත ඉන්නත් පුළුවන්. නැත්තම් නැති විදියට ඉන්නත් පුළුවන්, නැත්තම් ඇති විදියට ඉන්නත් පුළුවන්. මුකුත්ම නැත්තම් මුකුත්ම නෑ වගේ ඉන්නත් පුළුවන්. එයාට ගහක් යට ඉන්න පුළුවන්, මාලිගාවක් තුළ ඉන්න පුළුවන්. එයාට මැරෙන්නත් පුළුවන්, ජීවත් වෙන්නත් පුළුවන්. ඒ කිසිම තැනක වෙනසක් නෑ. ඇයි? එයාට පුළුවන් එයාගේ හිත අවශ්‍ය තැන පිහිටවන්න. බුදු කෙනෙකුට ඕනනම් තිබුණා බුද්ධත්වය දැක්ක සැනින් පිරුණුවම් පාන්න තිබ්බා. නමුත් බුදු කෙනෙක් කල්පනා කළා මේ ධර්මය ලොවට දේශනා නොකොට පිරුණුවම් පානක සුදුසු නෑ. කය දිරලා යනකම් පිරුණුවම් පාන්න අදිෂ්ඨාන කරන්න බෑ. කයේ ශක්තිය තියෙන තාක්කල් මට මම මිනිස්සුන්ට මේක කියනවා. ඉතින් මිනිස්සු මේක සමහර අය නිග්‍රහ කළා, නින්දා කළා, අපහාස කළා. ඒ මිනිස්සුන්ට පේන විදිය මිනිස්සු නිවැරදි වෙන්න ආස නැහැ. තමන්ගේ දෘෂ්ටිය, තමන්ගේ සංකල්පය, තමන්ගේ මමත්වයට බනිනවට කැමති නැහැ, දොස් කියනවට කැමති නැහැ. කරන්න දෙයක් නැහැ. ඒ මිනිස්සුන්ගේ ප්‍රශ්නේ, ලෝකේ ප්‍රශ්නයක් ඒක. අවිද්‍යාව කියන්නේ ඒක තමයි. මිනිස් ස්වරූප තියෙන මිනිස්සුයෝ ඉන්නවා, දෙවිවරු ඉන්නවා. අන්නේ මිනිස් ශරීරය තුල ලැබුම්ගත් දෙවිවරුන්ටයි මිනිස්යන්ටයි පමණයි මේ ධර්මයේ දේශනා කරන්න පුළුවන්. මිනිස් ශරීරවල ලැබුම්ගත් තිරිසන්නුන්ට, මිනිස් ශරීරවල ලැබුම්ගත් යක්ෂයන්ට, මිනිස් ශරීරවල ලැබුම්ගත් പ്രേතයන්ට මේ ධර්මයේ දේශනා කරන්න බෑ. මනුෂ්‍ය പ്രേත, මනුෂ්‍ය ලක්ෂ, මනුෂ්‍ය තිරිසන් අයද ඉන්නවා. ඒ ඇත්තන්ට ධර්මය කියන්න බෑ. මනුෂ්‍ය දේව, මනුෂ්‍ය ගුණාංග තියෙන අයටයි මේ ධර්මය දේශනා කරන්න පුළුවන්. හැමෝම මේක බාරගන්නේ. බුදුහාමුදුරු වැඩියත් ඒක බාරගන්නේ. බුදුහාමුදුරු වර්තමානයේ වැඩම කරොත් අනිවාර්යෙන් බාර ගනීද නැද්ද කියලා හිතන්න අමාරුයි. කොණ්ඩයක් උඩට බැඳලා ලොකු ඇටමාල දෙක තුනකුත් කරේ දාගෙන, මගදී හම්බ වෙච්ච ඇටමාල දෙක තුනක් තිබුණා. ඉතින් කව කරේ දාගන්න දාගන්න තරම් නැතිද දාගනීවි. හැරමිටියකුත් අරගෙන සති මාස ගානකින් හොදන්න බැරි වුණු, පිරිසුදු කරන්න බැරි සිවුරකුත් ඇඳගෙන, සෙරප්පු දෙකක් නැතුව, සමහර වෙලාවට නියපොතු ටිකක් කපා ගන්න වෙලාවක් නැතුව වැඩම කරලා කිව්වනම් මම තමයි ලොවට මාග්‍ර සම්මා සම්බුද්ධ කියලා යනෝ යන්න. අපි දැකෝ බුදුහාමුදුරෝ ඒ වගේ නෙවෙයි. අර පිළිමේ උඩ ඉන්න සාන්ත රත්තරම් පාට සිවුරක් ඇඳපු, බිම බලාගෙන ඉන්න ඒ කෙනෙක් අපි වැන්දේ. ඒ කෙනාට අපි දන්නේ මෙයා පිළිගන්න බෑ. මෙයාගේ කකුල් දෙකත් අපිරිසුදුයි, ඈ රැවුල කපලත් නැහැ, මූණ අපිරිසුදුයි, කට දෙපැත්තේ කෙලවැක් කෙරෙනවා, ඈ ඈ බුලත් ඉඳ හපාගෙන ඉන්නේ, කොණ්ඩේ උඩට බැඳලා ඉන්නේ, නාල නැහැ මාසිකේ. මෙයා කොහෙද බුදු? අපි වැන්දේ හොඳට නාපු බුදු කෙනෙකුට, අපි වැන්දේ හොඳට නියපොතු කපාපු බුදු කෙනෙකුට, අපි වැන්දේ හොඳට සිවුරු සෝදලා ඉන්න කෙනෙකුට, මේ බුලත් ඉඩක් හපාගෙන ආපු කෙනෙකුට නෙමෙයි. ඒ බුදුහාමුදුරෝයි අපිට ඕන බලන්න. අපි වැන්දේ අපි මොනවා කිව්වත් සද්දේ නැතුව අහගෙන ඉන්න බුදු කෙනෙකුට, මෙයා මේ කට කියවන ඕනේ. අපි කියන කියන එකට හරස් වචන කියන, අපි කියන කියන එක වැරදි කියනවා. අපි වැන්ද බුදුහාමුදුරුවෝ එහෙම නැහැ. අපි මොන කතාව කිව්වත් එයා සද්දේ නැතුව අහන් හිටියේ. අන්න එහාට බුදු කියන්නේ. අපිව විවේචනය කරන්න බෑ, අපේ දොස් පෙන්වන්න බෑ. ඒ මිනිස්සු අඳින්නේ ඒකයි. බුදුහාමුදුරු මුකුත් කියන්නේ නැහැ සද්ද නැතුව ඉන්නවා. බඩේ අමාරුව කියලා යනවා, කොන්දේ අමාරුව කියලා යනවා, නොයෙකුත් නොයෙකුත් දේවල් කියලා යනවා, දරුවගේ විවාහය ගැන කියලා යනවා. ඉතින් බුදුහාමුදුරු සද්ද නැතුව ඉන්න ඕන එකක් කරගන්නවා කියලා. අධ්‍යාපනය ගැන කියලා යනවා, ගෙදර මහත්ය ගැන කියලා යනවා. අපේ මහත්ය හරියට බොනෝ වලක් කළ දෙන්න මේක පුළුවන් නම්, ඈ නෝන ගැන කියලා යනවා. ඔහොම තමයි බුදුහාමුදුරු. ඉතින් ඕන එකක් කියලා සද්ද නැතුව ඉන්න ඕකට කතා කරන්න ගියා නම් එම බුදුහාමුදුරුවොත් හොඳ නැහැ. ඇයි? එයාගේ කැමැත්තනේ එයාට ඕන. බුදු කෙනෙක් එහෙම නෙමෙයි යථා තත්ත්වය කියන්නේ. ප්‍රසාදයක් බඳින්න යනවා, ඉල්ලනවා, ඉල්ලනකොට කියනවා ඕ එයා කානම් බඳින්න එපා, ඔයාට හරියන්නේ නැහැ කියලා බුදුහාමුදුරු මතක් කරනවා. බලන්න මේ බුදුහාමුදුරු කරපු වැඩේ අපේ පවුල් කඩාගත්තා කරා. ඊළඟට යමක් ඉල්ලනවා, ප්‍රාර්ථනා කරනවා, බුදුහාමුදුරන්ගේ ඇස් තිබුණා නම් අනේ ඕක ප්‍රාර්ථනා කරනවට වඩා ඔබට හොඳ නැද්ද මේ නිවන් ධර්මයේ ප්‍රාර්ථනා කරගෙන මග යන්න? මෙන්න මෙයා බණ කතා කරනවා, අපි මේ ලෞකික මිනිස්සු අපි කොහොමද නිවන් මග යන්නේ කියලා බුදුහාමුදුරන් දොස් කියනවා. ගයක් හදාගන්න බුදුහාමුදුරන්ට ප්‍රාර්ථනා කරනවා. බුදුහාමුදුරු කියන ඔයිට වඩා හොඳ නැද්ද මේ ආධ්‍යාත්මික ගේ හදාගන්න එක? හරි, ඉතින් ඒ ගේ හදාගන්න පුළුවන්, පස්සේ මේ ගේ හදාගන්න එපා ඉස්සෙල්ලා කියලා බුදුහාමුදුරුන් දොස් කියයි. නිහඬව ඉන්න නිසා කවුරුත් වන්දනා කරන ලෝකේ කවුරුත් එහෙම තමයි. ශාස්ත්‍රවරු මේ ගියාට පස්සේ ඒගොල්ලෝ හමු වෙන්නේ නෝ වන්දනා කරනෝ, ගරු කරනෝ, සත්කාර කරනෝ, කවුරුත් එහෙමයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඉන්න කන් හිටියා, අර දසවද දීලා අර කුරුස යන ගහලා නැති කරනවා. නැති කරාට පස්සේ වඳිනවා. නැති කරපු මිනිස්සුම පරම්පරාව එකතු වෙලා වඳිනවා. දැන් මලානේ ස්වභාවය බලන්න හැටි. ඒ කියන්නේ මේ මිනිස්සයා කැමති නැහැ යා නිවැරදි කරනවට. ඒ නිසා අපිට සිද්ධ වෙන්න වෙනවා තමා නිවැරදි වෙන්නට කැමති අය හොයාගෙන යන්න. එහෙම නැතුව ඉතින් ඔබව නිවැරදි කරන්න යන්නේ. දැන් අපේ පින්නතුණුත් ඉන්නවා එක පිරිසක් එක්තරා ප්‍රමාණයකට නිවැරදි කරගෙන යන්න පුළුවන්. ඊට එහා නිවැරදි කරන්න බෑ. නිවැරදි කරන්න ගියාම මේ මිනිස්සයා යක්ෂාවේශ වෙනවා. යක්ෂාවේශ වෙලා ලෝකේ ඉන්න ඔක්කොම හාමුදුරුන්ට බයිනවා. ඔය ඔය ඕම කිව්වට අර හාමුදුරුත් මේම මේ හාමුදුරුත් එහෙම හාමුදුරු දන්න මේමයිනේ කියලා කියලා ඔක්කොම විනාශ කරනවා. ඒයි හේතුව ඒකෙන් අදහස් වෙන්නේ එයා නිවැරදි වෙන්න කැමති නෑ. ඒක තමයි ස්වභාවය. හරියට අපි අර පාර්ලිමේන්තුවේ ඉන්න මහත්තුරු වගේ එක පැත්තක හොරකමක් කියාගෙන කියාගෙන එනකොට අපි විතරද ඇයි ඔයා මේ හොරකම් කරලා තියෙන්නේ අරම කරලා තියෙන්නේ අරක කරලා තියෙන්නේ කියලා කිව්වහම ඒ පැත්ත ඊළඟට නියඳයි. එකක්වත් විසඳන්න බෑ ඒක ඇතුලේ. මොකද හේතුව ඔක්කොම හොරු සෙට් එකක නෙන්නේ. ඉතින් කිසි නඩුවක් අහන්න බෑ. බඩුත් ආම්දරන්ගේ නඩුත් ආම්දරන් කිසි එකක් හදන්න බෑ. මොකද ඔක්කොම සාධාරණ හොරු. දැන් අපි ගත්තේ නිකන් බොරුවට බෝසත්තුරු කියලා එක පැත්තක් හරි මේ වෙන් කරගත්තට මාන දකින්න ඔක්කොම ටික හොරු සාධාරණ හොරු. ඒ වගේ තමන් කොහොම හරි ගැලවීමට විවේචනයක් දාගන්නවා. ඉතින් හරි බයයි. ඉතින් අපිට අත තියන්න බෑ. අපිට තියෙන්නේ ඒ ඉන්න තැනම තැම්බෙන්න පල් වෙන්න දෙනවා. ටික කාලයක් ඉඳලා තමන්ම ඉන්න තැන තමන්ම දුකී කියලා තේරුම් ගත්තාම තමන් නිදාගන්න මෙට්ටේ දුකයි කියලා තේරුණාම මෙට්ටේ මාරු කරයිනේ නේද කාලයක් ගිහිල්ලා. ඉතින් මෙට්ටේ දුක වෙනකම් වෙන කෙනෙක් කියලාත් හරියක් නැහැ. ඔය මෙට්ටේ මාරු කරන්න කිව්වොත් එහෙම එයා කියයි මේ දවස්වල සල්ලි නැහැ කියයි. වෙලාවක් නැහැ කියයි. එහෙනම් ඉතින් කොන්දේ අමාරු හැදුනම් බෙල්ලේ අමාරු හැදුනහමවත් මෙට්ටේ මාරු කරයිනේ. ආන්න ඒ වගේ තමයි. මේ හිත තමන් ජීවත් වෙන තැන තමන්ට මේක දුකයි කියලා ප්‍රත්‍යක්ෂ වෙච්ච දවසර තමයි එළියට ගන්න. ආන්න එතකොට බලන්න අසංකාරිකත්වය, අවේදී තත්වය, අතහැරීම පුරුදු කරන්න, සියල්ල අතහරින්න, ඉතුරු නැතුව අතහරින්න, කෙනෙක් නැතුව අතහරින්න, ස්වභාවය තුලින් අවදි වෙන්න, මේ ඇති වුණු තැනම නැති වෙන, පැවැත්මක් නැති ධර්මයේ දකින්න කියනක රසවත් වෙන්නේ එදාට. ධර්මයේ තුල පින්නතුනේ අපමණ රේණුවක්වත් ගන්න නැහැ තියෙන්නේ අතහරින්න. නিত্য වූ ධර්මයක් නැහැනේ. සියලු සංස්කාර අනිත්‍යයි. අනිත්‍ය නම් දුකයි. දුක නම් අතහරින්නයි තියෙන්නේ. ඒව සැප පිණිස පවතින්නේ, ආත්මය පිණිස පවතින්නේ. සැබෑ ආත්මේ පවතින්නේ, සැබෑ ජීවයේ පවතින්නේ අල්ලගත් තැන නෙවෙයි පින්නතුනේ අතහැරපු තැන. සැබෑ ජීවයේ පවතින්නේ අල්ලගත් තැන නොවේ අතහැරපු තැන. සැබෑ සතුට පවතින්නේ අල්ලගත් තැන නෙවෙයි අතහැරපු තැන. මේ කර්මකාරසිත හැම විටම ලෝකේ ක්‍රියාවෙන් විසඳුම් බලාපොරොත්තු වෙනවා. ඉතින් සුභද්‍රහනෝ ස්වාමීනි දෙපයින් නිවනට යන්න පුළුවන්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන දෙපයින් නිවනට යන්න බෑ. දෙපයින් කියන එකේ අදහස මොකද්ද? පුජ්‍යලේකුට තමයි පාද දෙකක් තියෙන්නේ. දෙපය කියන්නේ තව එකක් තමයි ඇවිදීම. මෙහෙම ඇවිදිනවා. දෙපය තියෙන්නේ ඇවිදින්න. ඒකට පුජ්‍යලේක හැටියට මෙහෙම ඇවිදලා යන්න පුළුවන්ද නිවනට? කියන්නේ ක්‍රියාවකේ. පුජ්‍යල ක්‍රියාවෙන් නිවනට යන්න පුළුවන්ද කියන එක තමයි මේ දාර්ශනිකයේ ලෝකේ උත්තරම දාර්ශනිකයාගෙන් අහන්නේ. දෙපයින් නිවනට යන්න පුළුවන්ද? ඉතින් මේවා සාමාන්‍ය ලෝකයාට වැටහෙන්නේ නැහැ. මොකද්ද මේ කතාවේ තේරුම කියලා? ඒක මහා උත්තරම ආර්ය භාෂාව. නෑ සුමාද්‍ර, දෙපයින් නිවනට යන්න බෑ. ආසේ පිය සටහන් නැත. ශ්‍රමණයෝ බාහිරේ නැත. පිය සටහන් වලින් ගියා නම් පිය සටහන් තියෙන්න එපා. ශ්‍රමණයෝ පිය සටහන් වලින් ගිහිල්ලා නෑ. පිය සටහන් තියන්න පුළුවන් ප්‍රදේශයකට ගිහිල්ලත් නෑ. පිය සටහන් ඇති තැනක ඇත්තෙත් නෑ. බාහිරේ කියන්නේ, බාහිරේ කියන්නේ පිය සටහන් තියෙන තැන. බාහිරේ කියන්නේ පිය සටහන් පවතින තැන. බාහිරේ නෑ, පිය සටහන් තියෙන තැනක නෑ ශ්‍රමණයා. පුජ්‍යලත්වයේ තියෙන තැනක, දෙපයක් තියෙන තැනක නෙමේ ශ්‍රමණයා ඉන්නේ. ඒ දන්න බණම, දන්න කොටස්ම නැවත නැවත උවද පැහැදිලි කර දීමෙන් ඒ කොටස් තුලම ඔබ ඉගෙන ගත්ත නැති, තේරුම් ගත්තේ නැති කොටසක් අවදි වෙනවද නැද්ද? අවදි වෙනවනේ. අපිට තියෙන්නේ දහසක් කාරණා ඉගෙන ගත්තට එක කාරණාවක්වත් හරියට පූර්ණව ඉගෙන ගත්තේ නැති ප්‍රශ්න නිසානේ ඔය අනවබෝධය පවතින්නේ නේද? ඒ අනවබෝධය පවතින ඒ නිසයි. ඒ නිසා ඒ කරුණ තුළ ඇති තාම ගැඹුරු දේ වටහා ගත යුතුමයි. ඒ මොහොතෙම පින්නතුනේ ආරේ භූමියටපත් වුණා. එහෙනම් ආර්ය ශ්‍රාවකයාගේ ඔළුවේ යා සටහන් තියාගන්නවද? ක්‍රියාවක් තියාගන්නවද? ආර්ය ශ්‍රාවකයෙකුට බොරු කරන්න බෑ, වංචාවල් කරන්න බෑ, හොරකම් කරන්න බෑ, ගුණමකුකම් කරන්න බෑ. මොකද එහෙම කරනවා නම් එයා තුළ විවෘතතාවයක් නැහැ. විවෘතතාවය නැති නිසා සමාධිය පිහිටන්න බෑ. ආර්ය ශ්‍රාවක ගුණයක පිහිටන කෙනෙක් අතිශයින්ම නිවැරදි. ඒ මොකද හේතුව? පින්නතුනේ විවෘත මනසක් තුළ තමයි ආර්ය සමාධිය කියන එක පිහිටන්නේ. විවෘත මනසක් තුළයි ආර්ය සමාධිය කියන එක පිහිටන්නේ. එහෙම නැතුව ඒ පුජ්‍යලත්වය තුළ එහෙම පිහිටන්නේ නැහැ. මනස නිවැරදි නිසාම සංසිඳීමක් හට ගන්නවා. ඇරෙන්න එහෙම සංසිඳවල සංසිඳව ගන්නවා නෙමෙයි. මනස නිවැරදි නිසාම සංසිඳෙනවා. නිවැරදි නිසාම බය නැතුව වාසය කරනවා. නෙවැරදි නිසාම සමාධියටපත් වෙනවා. නෙවැරදි නිසාම සතිය පිහිටනවා. ඔන්න ඉතින් හොරකම් කරන්න හිතන් ඉන්නවනම් දැන් ඉතින් වළක්වන්න ඕනේ. හොරෙන් මුකුත් කරන්න බෑ. කාට හොරෙන්ද? චේතනාවට හොරෙන්. චේතනා පාරිශුද්ධත්වයටයි චේතෝ විමුක්තිය කියලා කියන්නේ. එයාගේ හිත, එයාගේ චේතනාව පිරිසුදුයි, පවිත්‍රායි. ඒ කියන්නේ අර සංඛාර එකතු කරගෙන සත්පුජ්‍යල ආත්ම දෘෂ්ටි එකතු කරගෙන ඉන්ද්‍රිය බද්ධ ඒ චේතනා කර්ම සකස් කරගෙන යන්නේ. එයාක් තියෙන්නේ පුළුල් සංවේදනාත්මක අවබෝධාත්මක ගුණය. වරද හඳුන ගන්න අවුල තුල, වරද හඳුන ගන්න දැවීම තුල, වරද හඳුන ගන්නවා නොසන්සුන් බව තුල, සැකය තුල, මමත්වය තුල, සීලබ්බත පරාමාසය තුල එයා හඳුන ගන්නවා. එයා හැම විටම ඒවා දුරු කරමින් දුරු කරමින් සංයෝජන දුරු කරමින් එයා දුරු වෙවි දුරු වෙවි ආර්ය සමාධිය වඩනෝ, ආර්ය සතිය වඩනෝ. අනිවන් වූ ධර්මයක් ඔබ හැම දෙනාටම අවබෝධ කොටගෙන පසක් කරගන්න තියෙන්නේ. හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.